Hemen denerdim. Sen de bak. Adrenalin. Dopamin. Adı. Sabahın sende yaptı. Gudunu. Pemilu. Nenet. Dasunete tatperyak adhyatmik gavishne samage ikatula sitine metenedi sahakarani vayam karani apa pilibandave sarave වටහා ගන්න තේරුම් ගන්න අප පිළිබඳ ඇත්තතු පාස්තා කරගන්න දැනගන්න හිතවතුනි වෙනත් කිසිම දෙයක් පිළිබඳව දැනගන්නට නොවේයි අපට අවශ්‍ය අප පිළිබඳ යථාව සැබෑව අනාවරණය කරගන්න. ඒ සඳහා අවශ්‍ය වන වැදගත්ම මෙවලමක් ගැන තමා සදාම් සැඳෑවේ පළමු අදියරේදී වසරකට ආසන්න කාලයක් කතා කළේ සීබුද්ධිය ගැන සති සම්පජන්නේ ගැන. ඒ තාම වැදගත් උපකරණයක් අත්‍යවශ්‍ය උපකරණයක් යථාව දැනගන්න අනාවරණය කරගන්න. දැන් එයින් ඒ කොහොමද දැනගන්නේ කියන කාරණේයි මොනවද දැනගන්නේ කියන කාරණේ නොවේයි කොහොමද දැනගන්නේ කියන කාරණේ ගැනයි මේ කතා කරන්නේ දැන ගැනීම කියන පැත්ත ගැන. ඒ නිසායි මෙතන නැන දසුන කියන අනු මාත්‍රකාව දී තිබෙන්නේ. සාමාන්‍ය දැනුම තමා ජීවිතයේ පිළිබඳ ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු මොනම ආකාරයේ ජීවිතයක් හෝ එය ළමා ජීවිතයක්ද යෝනි ජීවිතයක්ද තරුණ වැඩිහිටියේ මහලු හුදකලා ජීවිතයක්ද සාමූහික ජීවිතයක්ද ගිහි ජීවිතයක්ද පැවිදි ජීවිතයක්ද වෙනසක් නැහැ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු නිසා තමා ජීවත් වීම වෙන්නේ. පැවැත්ම සිදුවෙන්නේ ඒ නිසා. සසර හැදෙන්නේ බලාපොරොත්තු මතමයි. භව කියන්නේ බලාපොරොත්තු වලට බලාපොරොත්තු වල එක්තරා සියුම් ගැඹුරු ස්වභාවයකට. ඉතින් හිතවතුනි ඉතින් බලාපොරොත්තුයි ජීවිතයයි අතර තිබෙන්නේ අන්‍යෝන්‍ය නොබිදිය හැකි සම්බන්ධයක්. ජීවත් වීම හා බලාපොරොත්තු අතර බලාපොරොත්තු කෙනෙකු ජීවත් කරවනවා. ජීවත් වන විට බලාපොරොත්තු ඇති කරගන්නවා හා ඇති කරගන්න බලාපොරොත්තු ඉටු කරගන්න වෑයම් කරනවා. ඉතින් මේ සාමාන්‍ය දැනුම. මේට විශේෂයෙන් මහා ප්‍රඥාවක් භාවනාමය විශිෂ්ට අවබෝධයක් අවශ්‍ය නැහැ මේ කාරණය තේරුම් ගන්න. ඊළඟ සාමාන්‍ය දැනුම තමා බලාපොරොත්තු ඉටු වුණාම සතුටක් ලැබෙනවා, ඉටු නොවන විට අසතුටක් ඇති වෙන බව. ඒ කාරණියත් සාමාන්‍ය දැනුම. ඒකත් ගැඹුරු ඥානයක් අවශ්‍ය නැහැ වටහා ගන්න. නමුත් ඒ ඉටු වුණාම කඩ වුණු විට එක වගේ ඉන්න නම් සාමාන්‍ය දැනුම් අදී. සාමාන්‍ය දැනුමට බැහැ හිතක් නිශ්චලත්වයේ තබා ගන්න මේ අවස්ථා දෙකේදීම. ඒ නිසා මේ අන්න ඒට නම් භාවනාව අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊළඟ සාමාන්‍ය දැනුම තමා ඊළඟ සාමාන්‍ය දැනුම තමා බලාපොරොත්තු ඉටු වෙනවට වැඩිය සිදුවන්නේ කඩවීම කියන කාරණේ. එය සාමාන්‍ය හැමෝම දන්න කාරණයක්. බලාපොරොත්තු වලින් ජීවිතේ පිරීලා ඉටු වුණාම සතුටුයි, කැඩුනහම දුකයි. ඉටු වෙනවට වැඩිය වෙන්නේ කඩවීම. මේ කැඩුනහම බලාපොරොත්තු ඒ භංග වුණාම දරා ගන්න ලේසි නැහැ. ඒක සාමාන්‍ය දැනුම් මදි. එමෙන්ම බලාපොරොත්තු ඉටු වෙනවට වැඩිය කඩවීම නම් වෙන්නේ ජීවිතේ දරාගන්න බැරි වෙන අවස්ථා වැඩි. දෙයත් තර්කයට ගණිතයට පැහැදිලි වෙන කාරණයක්. තර්කානුකූලවත් පැහැදිලියි, ගණිතානුකූලවත් පැහැදිලියි. දරාගන්න බැරි අවස්ථා වැඩි ජීවිතේ. කම්පන කියන්නේ ඉබඳු අවස්ථාවක්. අනපේක්ෂිත සිදුවීම් වන විට අන්න මේ ගන්න බැහැ, දරා ගන්න බැහැ. බලාපොරොත්තුෙන් හිටියේ නැහැ එහෙම දෙයක් වෙයි කියා. මේ කම්පනයක්. එහෙම සිදුවීමක් වුණ නැත්තම් ජීවිතය සුමටව ගලාගෙන යනවා. නමුත් එකපාරටම වැටෙනවා. වැටුනහම ඒ වැටෙන විට ඇතිවෙනම දෙදරීමක්, කම්පනයක්. වැටුණු කෙනාට. ඉතින් ඒ පුංචි කම්පනයක් වෙන්නත් පුළුවනි, ප්‍රබල කම්පනයක් වෙන්නත් පුළුවනි. හරියට මේ වාහනයක් වගේ. දැන් වාහනයක් හොඳ කාපට් පාරට යන විට කම්පන අඩුයි, දෙදරීම් ගැස්සීම් අඩුයි. නමුත් ඉතින් මේ වගේ පාරක එන විට හැම වෙලාවෙම කම්පණය දෙදරීම වැඩි. ඒ නිසා දැන් මෙහි පාරේ දෙතෙන විට ගැස්සි ගැස්සි එන්නේ. ඉතින් හැමෝම එන කෙනෙක් දන්නවා මේකේ එහෙම සුමටල යන්න බැරි බව. නමුත් එතන බලාපොරොත්තු කඩවීමක් නෑ දන්න කෙනෙකුට. බලාපොරොත්තු වෙන්නෙත් නෑ කාපට් පාරක තිබෙන සුව පහසුව මේ නිලඹට එන පාරේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද සුමට පාරක කිලෝමීටර් ගාණක් යන විට එතනවා දිගටම පාර මෙහෙම තියෙන්නේ. දැන් මේ පාර වුණත් පටන් ගන්න හරිය කොන්ක්‍රීට් කරලා තියෙන. ඉතින් අලුතෙන් එන කෙනෙකුට හිතෙන්න පුළුවන් උඩටම යනකල් කොන්ක්‍රීට් පාරක් ඇත්තේ. නමුත් එකපාරට මේ කොන්ක්‍රීට් ඉවර වෙන විට කම්පනයක් දැනෙනවා වාහනේට. අර කොන්ක්‍රීට් පාර දිගටම ඇති කියන සිතිවිල්ල කෙනෙකු හිටියා කියන්න වාහනේ ඇතුලේ. එයා ඉතින් තමන්ගේ හීන ලෝකෙක ඉන්නවා. පාර කොන්ක්‍රීට් එහෙනම් දිගටම ඇති කියලා ඉන්නවා. නමුත් එකපාරට කොන්ක්‍රීට් පාර ඉවර වුණාම ඉතින් ගැස්සෙනවා, වලවල් වලට වැටෙනවා. දෙහෙම වැටීම බලාපොරොත්තු නැහැනේ. මේ බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්නේ මේ ලොකුවට කම්පණයකට පත් වෙනවා. නමුත් ඉතින් මේ අලුත් වාහන එබඳු මේ මගීන්ව කම්පණයට පත් වීම අඩු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. පුලුවන් තරම් මේ දුණු පද්ධතිය ඉතාම දියුණු තාක්ෂණයකින් හදලා තියෙනවා දුණු. ඉතින් ඒවට කියනවා shock absorbers කියලා. ඒවා absorb කරගන්න ඒ කම්පන උරා ගන්නවා, වාහනේ උරා ගන්නවා. පුළුවන් උපරිමයෙන් ඒ උරා ගන්න බැරි ටික තමයි යන ආයට දෙන්න ගැස්සෙන විදිහට කම්පණයේ විදිහට. ඒ මුළු කම්පණයේම දෙන්නේ නැහැ. මුළු shock එකම වාහනේ දෙන්නේ නැහැ. වාහනේ මොන වලකට වැතුණත් එයින් වාහනේ තියෙන හැකියාවෙන් ඒ කම්පණයේ උපරිමයේ උරා ගන්නවා වාහනේ. වාහනේට හොඳ නැහැ. ඒ උපාංග කැඩෙන්න ගෙවෙන්න පුළුවන්. නමුත් ඒ යන ආයට ඒ කම්පණය දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වාහනේට ගන්න බැරි ටික තමයි මගින්ට ලැබෙන්නේ. දැන් මිනිස් ජීවිතේත් මේ ස්වභාවය තියෙනවා. යහළුවන්, පවුලේ ඥාතීන්, ආදරය කරන අය, ආදරය දෙන අය, එබඳු අය වට වෙලා ඉන්න කෙනෙකුගේ ජීවිතේට අර කම්පන ලොකුවට දැනෙන්නේ නැහැ. අර වාහනේ වගේ ඒ අය ඒ කම්පන උරා ගන්න. හැබැයි මේ තනි වෙන කෙනෙකුට ඒ ප්‍රබලව දැනෙන්න පුළුවන්. එකම සිදුවීම දෙදෙනෙකුට දෙවිදිහකට දැනෙන්නේ එක හේතුවක් තමයි ඒ පුද්ගලයා මොනතරම් මානසිකව හුදකලාවද සිටින්නේ, සාමූහිකවද මේ ආදරය කරන, ආදරය ලැබෙන සමාජයකද ඉන්නේ කියන කාරණය. හිතවතුනේ සමහරට ලොකු වලක වැටුනොත් අර දුණු පද්ධති ඔක්කොම කැඩිලා යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පුංචි හැමුණාට පස්සේ එක්ක ගමන යන්න බෑ වාහනේට. ගියොත් වෙන්නේ ඒ දුණු නැති වාහනයක් වගේ තමයි යන්න වෙන්නේ. එතකොට අර හැම ගැස්සීමක්ම යන හැමෝටම දැනෙනවා. ජීවිතයක වුණත් මොනතරම් ආදරය කරන පිරිසක් වටේ හිටියත් ප්‍රබල දෙදරීමක් ආවම අර සම්බන්ධතාව කැඩිලා යනවා. භෞතිකව එයා ඉන්නත් පුළුවන් ළඟින්. නමුත් මානසික සම්බන්ධතාවයේ විශ්වාසය පළුදු වෙලා යනවා, දෙදරලා යනවා. අර shock absorbers කැඩිලා යනවා වගේ. ඊට පස්සේ එයා මොනතරම් හිටියත් නැතත් නෑ වගේ තමයි. කොහොම හරි මේක සාමාන්‍ය ස්වභාවිත, මේකත් භාවනා කරන්න අවශ්‍ය නැහැ. මේ කාරණය දැනගන්න පේන කාරණයක්. දැන් මොන ක්‍රමයකට හරි මෙබඳු ප්‍රබල කම්පනයක් ඇති වුනහම අන්න දරා ගන්න පරි වෙනවා. මනසට දරාගන්න බෑ. ඒ දරාගන්න බැරිකම දිගටම තිබුණොත් කුමක්ද වෙන්නේ? මේ සාමාන්‍යයෙන් ධර්මතාව තමයි එහෙම කම්පන දෙනවා ජීවිතේට නැවත නලවනවා. නැවත ගස්සවල හැරවනවා. නැවත නලවනවා. දැන් නලවන විට ගස්සන්නේ නැහැ, නලවන විට එක ලතාවකට බොහෝම සෞම්‍ය විදිහට තමා දෝලණය කරන්නේ. හැරවන්න තමා ගස්සන්නේ. දැන් සබාධම් මේ දෙකම කරනවා. ඒ දෙකම ධර්මතාද. මේ කම්පණය දීලා තිගැස්සීමයි නලවා නිදි කිරීමයි. මේ වැඩිපුර කරන්නේ නිදි කිරීම. ඉතින් සාමේ අර කම්පනය දිගටම දැනෙන්න ඉඩ දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කම්පනයක් ඇති කරනවා, ගස්සනවා, තිගැස්සෙනවා, ඇහැරෙනවා. ඉන් පස්සේ කිසියම් කාලයක් ගියාම එහෙම එකක් වුණාද මතකත් නැහැ. සාමාන්‍ය පරිදි ඉන්නවා. අපි කියන සාමාන්‍ය පරිදි ඉන්නවා. නැවත තිගැස්සීමක් ඇති කරනවා, කම්පණයටපත් කරනවා. ආයෙත් නිින්ද යන්නේ, කන්න බෑ, ඇඟට හරි නෑ, හැම දෙයක්ම එපා වෙලා. ඉතින් එහෙම ටික වෙලා කාලයක් ඉඳලා නැවත නලවනවා. මේ දෙකම සබාධම කරනවා. මේවත් සබාධම තමයි කරන්නේ. මේ දෙකම උදව් වෙනවා සබාධමට කෙනෙකුව සබාධමේ දිගටම තියාගන්න. සංසාරයේ ඇතුලේ කෙනෙකුව නවත්තගෙන ඉන්න මේ දෙකම ඕනේ. දිගටම නලව නලව ඉඳ කියත් තියාගන්න බැහැ. ඒ හොඳම උදාහරණය තමයි සිද්ධාත් කුමාරේ. ඒ අවුරුදු 29ක්ම නැලෙව්වනේ. හැබැයි තියාගන්න බැරි වුණා. එයා අවුරුද්දෙන් අවුරුද්දවත් කම්පන දිදී තිබුණා නම් සමහර විට සතර පෙර නිමිති එහෙම දැක්කහම ලොකු කම්පනයක් ඇති වෙන එකක් නැහැ. කොහොම හරි නැලවීමක් තෝරන. දිගටම කම්පන දෙන්නෙත් නැහැ, නලවනවා, කම්පණයට පත් කරනවා, නලවනවා. මේ දෙක අතර කාලපරතරේ කවුරුවත් දන්නේ නැහැ. ඒ කාලසටහන දන්නේ නැහැ. දැන් පාසලක නම් විවේක කාලය දන්නවා. ඒක නිශ්චිතයි. එහෙම කාලසටහනකට නොවේ සබාධම සිද්ධීන් නිර්මාණය කරන්නේ. ඒ මහ සංකීර්ණ තාක්ෂණයක් තියෙනවා. මේ සබාධමේ සිදුවීම් නිර්මාණය වීමේ තාක්ෂණයේ පිටපස තිබෙන විද්‍යාව හරි සංකීර්ණයි. ඒ නිසා තමයි ඔය සදාහන් සාහිත්‍යය කියන්නේ නියාම ධර්ම පහක් ගැන. මේ පහක් බලවේග පහක් එකතු වෙලා තමයි සිදුවීමක් නිර්මාණය කරන්නේ. ඉතින් එක එක බලවේග ඒ සිදුවීමට බලපාන ආකාරය අඩු වැඩි වෙන්න පුළුවන්. එනිසා මේ සංකීර්ණයි. මේකට කාලසටහනක් හදන්න බෑ කාටවත්. කර්මයටවත් බෑ කාලසටහනක් හදන්න. මොකද එයා එක්කෙනෙක් පමණයි කර්මය. එයා හදන කාලසටහන ඍතු විපර්යාස වෙනස් කරන්න පුළුවන්. ඍතු නියාමය වෙනස් කරන. ඍතු නියාමයේ හදන කාලසටහන බීජ නියාමයට පුළුවන් වෙනස් කරන්න. බීජ නියාමයේ කාලසටහන චිත්ත නියාමයට වෙනස් කරන්නත් පුළුවන්. කම නියාමයටත් පුළුවන්. මේ සියලුම කාලසටහන් ධම්ම නියාම ඉදිරියේ නිෂ්ප්‍රභවී යනවා. ඉතින් මේ ඊටාම සංකීර්ණ ගණිත ශාස්ත්‍රයක් මෙතන තියෙන්නේ. මේ ටිකනේ මොකද්ද වෙන්න යන සිදුවීම, ඒක කොයි වෙලාවෙද වෙන්නේ, කොපමණ වෙලාවක් වෙයිද කියන කාරණේ අනාවැකි හරියටම කියන්න නම් ලොකු ගාණක් හදන්න වෙනවා. ඒ ගාණ හදන්න සමහර විට ආත්ම ගාණක් යන්න පුළුවන්. ඒතර අර සිදුවීම මොකක් හරි වෙලා ඉවරයි. එනිසා තමයි මේ අවිනිශ්චිතතාවය නියාම ධර්මයක් විදිහට තියෙන්නේ. නූතන ලෝකයේ පිළිගත්ත ඒක නියමයක් අවිනිශ්චිත බව. මේ ගාන හදන්න අමාරු නිසා ඊට වැඩිය ලේසි කියන්න අවිනිශ්චිතයි. ගණන් හදාදින්න ඕනේ නැහැ, අනාවැකි කියන්න අවශ්‍ය නැහැ, අවිනිශ්චිතයි. Law of uncertainty. දැන් කොහොම හරි මෙහෙම නලවනවනේ. ගස්සෝ ලහරවනවා, නලවනවා, මෙහෙම යනවා. දැන් සමහර වෙලාවට මේ අමතක වීමකින්ම නොවේ නලවන්න බැරි මට්ටමට හැරවුණු ගස්සෝල කම්පණයකට පත් කරනවා. ඊට පස්සේ සබා දහමටම බෑ නලවන්න. මොන නැලවිලි ගීතේ කීවත් නැලවෙන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. මේ shock වෙනවා. හැබැයි ආපහු recover වෙන්න බෑ. යථා තත්ත්වයටපත් වෙන්නපත් වෙන්නේ නැහැ. මොනතරම් ආදරය ලැබුණත් ඊට පස්සේ අවධානය ලැබුණත් ඒ දේ වෙන්නේ නැහැ. දැන් මොකද්ද තත්ත්වේ? එතනදී පුද්ගලයෙකු අවදි කීපයකට අවතීර්ණය වෙන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි උමතු වෙන්න පුළුවන්. පිස්සු හැදෙනවා කියන්නේ. මේ උම්මත්තක තත්ත්වයටපත් වෙනවා. උම්මත්තක තත්ත්වයටපත් වුණාම එයා ගැන කොහොමත් අනාවැකි කියන්න බෑ. කියන්න යන්නෙත් නෑ පිස්සෙකු ගැන අනාවැකි. කියන්න යන්නෙත් තවත් පිස්සෙක්ම තමයි. එයා මොනවද කරන්නේ කවුරුවත් දන්නේ. එම නිසා අනිවාර්යයෙන්ම බලෙන් හරි ප්‍රතිකාර කරනවා. තෙබඳු කෙනෙකුට තමන්ට තීරණය කරන්න දෙන්නේ නැහැ. තමන් බෙහෙත් ගන්නවද නැද්ද? gedare ඉන්නවද නැද්ද? ඒව තීරණය කරන්න දෙන්නේ නැහැ. ඒ තීරණය එයාගෙන් අයින් කරලා තමන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය අයින් කරනවා. අයින් කරන එකම අවස්ථාව තමයි ඒ පිස්සු හැදුනා. උමතු තත්ත්වයට. මොකද එහෙම කෙනෙකු සමාජයට අනතුරක් වෙන්න පුළුවන්. සහ එයාටත් අනතුරක් වෙන්න පුළුවන්. මේ එකක් උමතු වෙන්න පුළුවන්. තව මොනවද වෙන්න පුළුවන්? කම්පනයක් නිසා, දිගටම තියෙන කම්පනයක් නිසා, නැලවුණේ නැති කම්පනයක් නිසා, නලවගන්න බැරි වුණ නිසා, සියදි විනාශ ගන්නට පුළුවන්. ඒ කම්පනය නිසා දරා ගන්න බෑ. අර මේ shock absorbers එකක්වත් නෑ දැන්. ඒ ඔක්කොම කැඩිලා ගිහිල්ලා ඒ සම්බන්ධතා ඒ කම්පනයේ විදුවම 100%ක් මේ පුද්ගලයාට දැනෙනවා. ඉතින් ඒක දරා ගන්න බෑ. කිසිම මගියෙකුට බෑ ඒ පාරේ තියෙන කම්පන සියල්ල ඒ ශරීරයට ගන්න. ඒ නිසා හැම වාහනයකම මොනවා හරි දුනු පද්ධතියක් තියෙනවා. යම් තාක් දුරකට බරකරත්වල වුණත් ඒ සියලු කම්පණයේම යන කෙනාට දැනුනොත් එහෙම ඒ ගමන යන්න බැරි වෙනවා. ඒ නිසා දෙවෙනි අවතීරණේ තමයි සියදි විනාශයෙන්. සිද්ධ නැසා ගැනීමත් වරදක්. යත් වරදන්නේ ඉති උත්සාහ කිරීම වරදක්. සිද්ධ නැසා ගත්තට පස්සේ සාමාන්‍ය නීතියකට බැහැ දඬුවම් කරන්න කර්මය මොන විදිය දඬුවමක් දෙයිද දන්නේ නැහැ. සාමාන්‍ය නීතියට බැහැ දඬුවමක් දෙන්නේ නැහැ. උත්සාහ කිරීම නිසා ඒ බඳු කෙනෙකුව පුනරුත්ථාපනය කරන්න නීතියට පුළුවන්. ඊළඟට තුන්වෙනි විභවය තමයි වීමේ හැකියාව තමයි අපරාධකාරීක වෙන්න පුළුවන්. අපරාධකාරීකෝ කාර්යයක වෙන්න පුළුවන්. කම්පණය ඒ ස්නායු පද්ධතියට දරා ගන්න බැරි වුණාම මොළේට එය මේ පීඩනය ගන්න බැරි වුණාම පාගයක් උමතු වෙලා පිස්සුම නැහැ බෙහෙත් කරන පිස්සුවක් නැහැ සියදින අසා ගන්න උත්සාහ කරන්නේත් නැහැ ඒ නිසා සමාජයේ දන්නේත් නැහැ මෙයාට මොකද වෙන්නේ කියලා නමුත් එයා තුලින් අපරාධකාරී ගෝහකාරීක බිහි වෙන්න පුළුවන් ඉතින් එය වරදක් එයත් වරදක් නේ ඒක දඬුවන්තිය ඒ අපරාධය හැටියට දඬුවම් දෙන්න අපරාධ කරුගේ හැටියට නොවේ අපරාධයේ ස්වභාවයට දඬුවම් දෙනවා එතින්දි නීතිය හොයන්නේ මේ අපරාධකාරයෙකු උනේ ඇයි මොන කම්පැනි නිසාද අර තිබුණු දුනු කැඩුනේ කොහොමද ඒවක් කතා වැඩි හොයන්ට යන්නේ හොයන්නේ මේ අපරාධයක් කරාද නැද්ද මේ ඔප්පුනා නම් කිසියම් දඬුවමක් දෙනවා ඉතින් ඒත් එහි යම් යම් අඩු වැඩි වීම තියෙන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් වෙන්න ටික මේක සාමාන්‍ය දැනුම උමතු වීමට බෙහෙත් අනිවාර්යයි. ඒවා ඒ උමතු හොඳ වුණාද නැද්ද වෙනම කතාවක්. හොඳ වෙනකල් රෝහලේ තියාගන්නත් පුළුවන්. ඇඳක දැඳලා දාන්න. ඊළඟට සීදී නසා ගැනීමට තැත් කිරීමට පුනරුත්ථාපනය කරනවා. ඒක. අපරාධකාරයෙකු බවට පත් වුණාම දඬුවම් තියෙනවා. මෙතන තමයි සමාජයේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. හිස රැදී තියෙන අපරාධකාරයගේ. අනිත් දෙන්නට වැඩිය. ඒ නිසා තමයි නීති වැඩියෙන්ම තියෙන්නේ එතෙන්ට. ওই නීති අපරාධ නීති සංග්‍රහය තියෙන්නේම ওই කාරණේට. නීතියයි දඬුවමයි. දැන් මේවට බයේ තමයි බොහෝ මනස් අපරාධ නොකර ඉන්නේ නීතියට හා දඬුවමට බීයේ. ඒතර අර කම්පැනි නිසා දෙදර්ලගේ මනසක ඇතුලේ වුණත් බිය තියෙනවා. බිය තියෙනවා. බිය නැත්තේ නැහැ. ඒ දඬුවමයි නීතියටයි බයයි. ඒ බය නිසා දැන් ඒ බයෙන් වට කරලා තියෙන නිසා හිතෙන හිතන දේ කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ නමුත් හිතුනොත් මේ නීතියට අනුව කරන්න පුළුවන් වෙයි. ඕනේ දෙයක් වුණාට කමක් නැහැ කියා. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ කියා හිතුනොත් අපරාධකරුවෙකු ඒ බඳු කම්පැනියකින් බිහි වෙන්න පුළුවන්. නීතියෙන් ලොකු ආරක්ෂාවක් සමාජයට ලැබෙනවා. සමාජයට ලැබෙනවා. අර තැනැත්තටත් ලැබෙනවා. අපරාධකාරයෙකු වෙන්න යන කෙනෙකු ඉන් නොවි වළක්වා ගන්න නීතියෙන් හා දඬුවමින් ඒවට තියෙන බය උදව් කරනවා. සීදනසා ගන්න යන එකට කිසියම් දුරකට ඒ නීතිය එයාව ආරක්ෂා කරනවා. නීතියටම බෑ මේ ටික සියල්ල කරන්න. ඒ නිසා තමයි ආගම් තියෙන්නේ. ආගම්. ඒ ආගම් මොනවද කියන්නේ? එකක් තමයි කර්මය ගැන කියන්නේ. ඔය කම්පණයේ කර්මයක් නිසා ඇති වුණු දෙයක්. ඒ සිදුවීම බලාපොරොත්තු කඩවීම කර්මය නිසා සිදු වුණු දෙයක් විපාකයක්. ඒක ගණන් ගන්න එපා. ඔයා කරපු වරදකට ඔයාට දඬුවමක් මේ ලැබුණේ පෙර ආත්මෙක. එක මෙතන ඉවර වෙයි සතුටු වෙන්න. එහෙම නැත්නම් මේ දැන් මේ කම්පණය හැමුණාට පස්සේ එයා අපරාධ කරන්න යනකොටත් කියනවා අපරාධ කරන්න එපා ඔවා කර්ම. ඊළඟ ආත්මෙත් විඳින්න වෙනවා ඔවා. එහෙම කියනවනේ. ඉවර බය. ආයෙත් එන්නේ කර්මයේ බය කරන්නේ. ආගම් කරන්නේ මේ බය කිරීම. නීතිය කරන්නේත් බය කිරීම. රාගම් බය කරනවා ඊළඟ ආත්ම ගැනත්. නීතියට බෑ ඊළඟ ආත්මෙට මේක බය කරන්නේ. නීතියට පුළුවන් උපරිම වශයෙන් එල්ලුම් ගහයන් යන තරව බය කරන්න තමයි. ඉන් එහාට බය කරන්න බෑ නීතියට, කිසිම නීතියකට බෑ. නමුත් ආගම් වලට පුළුවන්. ඊළඟ ආත්මයටත් බය කරන්න පුළුවන්. දෙවෙනි තුන්වෙනි ආත්ම වලටත් බය කරන්න පුළුවන්. නිවන් දක්නා ආත්මේ දක්වාමත් බය කරන්න පුළුවන්. එහෙම කර්මයක් තියෙනවා කියනවනේ. මේ ආත්මේ විපාක දෙන කර්මයක් තියෙනවා. දෙවෙනි ආත්මේ විපාක දෙන කර්මයක් තියෙනවා. කවදා හරි විපාක දෙන කර්මයක් තියෙනවා. මේවට බයක් එනවා. යාගම අදහන කෙනෙකුගේ හිතේ බයක් එනවා. ඒ බය නිසා අර කම්පනියක් ආවට ඒ අපරාධකාරයෙකු වීම සිය දිනසා ගන්න තැනකට යෑම වලක් වැලක් වෙනවා. වැලකෙනවා කිසියම් දුරකට. ඊළඟට හැම ආගමක්ම කර්මයේ අවධාරණය කරන්නේ නැහෙනේ. නිර්මාණවාදී ආගම් තියෙනවා. ඒ අය කියනවා සිය දිනසා ගැනීම පාපයක්. දෙවියන් වහන්සේ මහා බ්‍රහ්ම නිර්මාණය කළ දෙයක් ඔබට විනාශ කරන්න අයිතියක් නැත. ජීවිතේ ඔබේ නෙවෙයි. ඒ දෙවියන් වහන්සේගේ මහා ප්‍රඥාව. ඉතින් ඔබට ඒක විනාශ කරන්න අයිතියක් නැහැ. ඒක දරුණු පාපයක්. සහ මේ අනිත් වැරදි කිරීම, අපරාධ කිරීම, ඒවට දෙවියන් වහන්සේ දඬුවම් දෙනවා. මෙලොව වශයෙන් බැරි නම් අවසාන විනිශ්චය දවසේ. ඒ කවද්ද කියන්න දන්නේ නැහැනේ අවසාන විනිශ්චය. ඒතර මහ බයක් එන්නේ. ඒ අවසාන විනිශ්චය ගැන හිතන විට ලොකු බයක් තියෙනවා. ඒ නිර්මාණවාදයේ පිළිගන්න හිත. ආගමත් එක්තරා බිය කිරීමක් කර තමා මිනිස්යව තුලණය කරලා තියන්නේ. මානව සමාජය කිසියම් තුලණයක සිටිනවද? ඒ සමබරව සිටීම සිදු වෙලා තියෙන්නේ බිය නිසා. නීතිය බිය කරනවා. නීතිය දඬුවම සාගම්. ඊළඟට මෙතෙන්ට තුන්වෙනි බලපෑමකුත් තියෙනවා. තුන්වෙනි සාධකයකුත් තියෙනවා. මේ කලාව. කලාව. කලාව කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? කලාව බය කරන්නේ නැහැ. මෙලොව වශයෙන් බය කරන්නේත් නැහැ. පරලොව වශයෙන් බය කරන්නේත් නැහැ. කලාව කරන්නේ ඒ කම්පණය. කම්පණය හා කම්පණයේ ඇති වුණු සිදුවීම, ඒ වැටුණු වල ප්‍රපාතය වින්දනය කරන්න අවස්ථාවක් දෙනවා. විඳින්න. දැන් විඳිනවා තමයි. දැන් විඳින්නේ දුකනේ. ඒ දුක හරහා සියුම් ආස්වාදයක් විඳින්න සලස්සන. මේ ගැන අප කීප වතාවක් කතා කළා සීබුද්ධියට හොරාවක් වැඩසටහනේදී. ඒ ආස්වාදයක් විඳින්න සලස්සන. කියන්නේ දුක රහ කරලා දෙනවා. රහ කරන්න පුළුවන් ඕනෑම කරවිල වුණත් තිත්ත ඇරලා ඊට තව රසකාරක එකතු කර රසකර අන්න දෙන්න පුළුවන්. එවිට මේ කෙනෙකු එය රස විඳිනවා. හරි, ජීවිත කම්පන කලාත්මක කරාම එහි රසයක්, කලාත්මක රසයක් ලැබෙනවා. ඒ කලාත්මක රසය නිසා උමතු වීමෙනුත් කිසියම් දුරකට වළකිනවා. සේදනසා ගැනීමෙනුත් වළකිනවා. අපරාධකරුවෙකු වීමත් වළක්වනවා. බය කරන්නේ නැහැ. බය කරලා නෙවෙයි. විඳින්ද සලස්සනවා වෙන විදිහකට. ඒ නැලවීමක්. දැන් නැලවනවා. මේ බය කිරීමයි නැලවීමයි. මේ දෙන්නම කරන්නේ නැවත අර සෝබා දහමේ අවශ්‍යතාව තමයි. කෙලින්ම නැලෙව්වේ නැති වුණාට සෝබා දහම එහෙම කෙනෙකුව ඊට පස්සේ වක්‍රව උපක්‍රමශීලීව නලවනවා. ඒ නලවන්නේ කලාව හරහා. නලවන්න බැරි නම් කරන්නේ බය කරන. මේ දෙකෙන් බොහෝ විට අර කම්පණයටපත් වුණු මනස් තුලනේ වෙලා යනවා, සම බර වෙනවා කිසියම් දුරකට. මේ මෙහි ওই ටික ඇතිනම් ගැටලුවක් නැහැ. නමුත් මේ මදි. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ නීතියටයි, දඬුවමටයි, කලාවටයි, ආගම්වලටයි බැහැ. සිත් ස්ථාවර මට්ටමක තියාගන්න. කිසිම සිතක් ස්ථාවර මට්ටමකට ගේන්නවත් ගෙනවිත් ඒ ස්ථාවර මට්ටමේ දිගටම තියාගන්නවත් කිසිම නීතියකට බැහැ. ය මොන නීතිය වුණත් කිසිම නීතියකට බැහැ. දඬුවමකටත් බැහැ. ආගමකටත් බැහැ. කලාවටත් බැහැ. බය කරලත් බැහැ. නලවලත් බැහැ. අන්න ඒ නොහැකියාවන් නිසා තමයි මේ භාවනාව ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරිපත් කළේ හඳුන්වා දුන්නේ. භාවනාව වෙනම භූමිකාවක් මෙතනදී ඉදිරිපත් කරන්නේ. ඒ වෙනස්. කම්පණයටපත් කිරීමකුත් නැහැ. කියන අමුතු කම්පණයක් දෙන්නෙත් නැහැ. බය කරන්නෙත් නැහැ. නලවන්නෙත් නැහැ. ඒ සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය විද්‍යාව, සාමාන්‍ය ශාස්ත්‍ර, සාමාන්‍ය ආගම් දන්නේ ওই ටික තමයි. බය කරන්නේ නලවන්නේ. විවිධ සලස්සන්. ඉන් එහා දෙයක් දන්නේ නැහැ. ඒ සාමාන්‍ය දැනුම ඉක්මවා ගිය විශේෂ ඥානයක් තමයි භවනාව කියන්නේ. එනිසා මේ ඥාන දර්ශනය භවනාවෙන් ලැබෙන්නේ. භවනාවෙන් තමයි ඥාන දර්ශනය ලැබෙන්නේ. ඥාන දර්ශනය නොලබන භවනාව ඇත්තටම භවනාවක් නොවේ. හිතක් අපාර සීබුද්ධියට හෝරාවක් වැඩසටහනකදී කීවා මේ කිඹුල් හමක් වගේ හිතක් හදාගන්න පුළුවන්. කිඹුලෙක්ගේ හමක් වගේ කොච්චර ගැහුවත් දැනෙන්නේ නැහැ. හැබැයි එය මේ අවබෝධය ලැබෙන මනසක් නොවේ. එබඳු මනසකට අවබෝධයක් ලැබෙන්නේ නමුත් කිසියම් කමඨහනක අරමුණක නැවත නැවත හිත වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට කිඹුල් හමක් වගේ හිතක් හදාගන්න පුළුවන්. භාවනාව බොහෝ විට ජනප්‍රිය වෙන්නේ එක හේතුවක් තමයි ওই කාරණය. මේ කිඹුල් හමක් වගේ හිතක් ඕන දෙයකට ඔරොත්තු දෙන හිතක්. ඒ හොඳයි. ඉතින් සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය විවහාරයට හොඳයි. නමුත් ඊතර වීම විමුක්තිය අර ජීවිතයේ පිළිබඳ යථාව අවබෝධය නම් ඒක වැදගත් නැහැ. උදව්වක් නෙවෙයි බාධා. හිතවතුනි මේ කම්පන හිත අවදි කරවන නිදාගෙන තිබෙන හිත් අවදි කරවනවා කම්පන. නැවත නින්දට වැටෙනවා. නැවත නින්දට වැටෙනවනේ. නැවත නින්දට නොවැටී වැටෙන්නට නොදී දිගටම අවදියෙන් තියාගන්න තමා භාවනාව අවශ්‍ය වෙන්නේ. හරි එකපාරක් ඔය ගැස්සිලා හැරෙන්න භාවනාව අවශ්‍ය නැහැ. එහෙම හැරුණාම නැවත නිින්දට නොවැටි දිගටම මේ අවදිමත් බව පවත්වාගෙන යන්නයි භාවනාව ඕන වෙන්නේ. මේ කාරණේ තේරුම් ගන්න. කම්පණිය වෙලා අර බලහත්කාරයෙන් කම්පණිය නිසා සිද්ධ වෙන්න යන දේවල් මර්ධනය කිරීම නොවේ භවනාවේ වෙන්නේ. ආගම් වලින් නීතියෙන් කරන ඒ බලහත්කාරකම් භවනාව කරන්නේ. එමෙන්න කලාව කරන නැළවීම කරන්නේත් නැහැ. මේ දුක රසවත් වින්දනයක් කරලා විඳින්න සලස්වන්නේත් නැහැ. මේ දෙකම වෙනුවට අර ගැස්සিলা මේ නිකන් බාගෙට හැරිච්ච ගතියන්නේ තියෙන්නේ අන්දමන්ද වුණු ස්වභාවයෙන්. ඒ අන්දමන්ද වූ ස්වභාවයෙන් ප්‍රകൃති අවදිමත් බවකට ගේන්න අන්න භාවනාව මෙවලමක් වෙයි. ඒ නිසා කම්පන වැදගත්. කම්පන වැදගත්. ආධ්‍යාත්මික ක්ෂේත්‍රයේ කම්පනවලට ලොකු තැනක් තියෙනවා. ආධ්‍යාත්මික වටිනාකමක් තිබෙනවා. තව විදිහකට කියනවා නම් බලාපොරොත්තු සඵල වීමට වඩා බලාපොරොත්තු කඩවීම ඒ භාවනාවට ඒ අවබෝධයට ඉවහල් වෙනවා, උදව් වෙනවා. බලාපොරොත්තු ඉටු වීමට වඩා හිතන දේ හරියනවට වඩා වැරදීම ඥාන දර්ශනයට උදව්වක්. ඥාන දර්ශනයේ මේ කඩවීම ගැන විතරක් ඇති වෙන අවබෝධයක් නොවේ, සමස්තය පිළිබඳ. නමුත් සමස්තය අවබෝධ කරගන්න නම් අවදිමත් මනසක් ඕන. අර ඉටු වෙන විට සිතන හිතන හැමදේම හරියන විට ඒ මනස නින්දට වැටෙනවා. ඉතින් බොහෝ ජීවිත අරන් බලන්න නිදාගෙන ඉන්නේ. ඔය සුඛෝපභෝගී කියන ජීවිත නිදාගෙන ඉන්නේ. ඊළඟට කටුක ජීවිත කියන ඒවා ඒවට නින්ද යන්නේ නැහැ. නින්ද යන්නේ නැහැ. හැම විටම නිකන් කටු මේ කටු යහනක ඉන්නවා වගේ නින්ද යන්නේ නැහැ. ඒ අත්දැකීමට බෑ කෙනෙකුව මේ ඥාන දර්ශනයට ගේන්න. දැන් කිසියම් අවදිමත් බවක් අවශ්‍යයි. නමුත් ඒ අවදිමත් බව කටුක අවදිමත් බවක් නොවේ. ඒ වගේම අර සුඛෝපභෝගී නින්දකින්න තත්වයක් නොවේ. මේ නිසා මේ ආධ්‍යාත්මික ගුරුවරුන් ඒ අවදිමත් කිරීම සඳහා කම්පන ඇති කළා. ඒබඳු කතන්දර තියෙනවනේ අපේ ශාස්ත්‍රීය වහන්සේ සම්බන්ධයෙන්ුත් කම්පන ඇති කළා. අර නන්ද කුමාරයාට නන්ද ස්වාමීන් වහන්සේට ඒ ඇති කළපු කම්පන ඒ අවස්ථා තුනක දර්ශන තුනක් මොනතරම් කම්පනයක් ඇති වෙන්න ඇද්ද? ඒ කම්පණය ධනාත්මක පැත්තේ ඇති වුණු කම්පනයක්. ජනපද කල්යාණීය වැඳිරියක්, දිව්‍යාංගනාවක්. ඊළඟට කේමා ඒ එතුමියට ඇති වුණු කම්පනය වෙනස් නේද? ධාම ස්රූපී රූපයක් ධාමික්මනට වියපත් වෙනවා. ඒ කම්පණය වෙනස්. මේ ඇතිකලේ ඒ ආධ්‍යාත්මික කම්පණි. එහෙම ඇති වුනේ නැත්නම් ඔය දෙදෙනා පමණක් නෙවෙයි තව බොහෝ දෙනෙකු තාමත් සංසාරේ. ඊළඟට බලන්න පටාචාරතුමිය කම්පනයක් නිසා, කිසාගෝතමී තුමියත් කම්පනයක් නිසා තව බොහෝ දෙනෙකු. බොහෝ දෙනෙකු. කම්පනය කියන්නේ හිතාගන්න බැරි දෙයක්. හිතාගන්න නොහැකි දෙයක්. නොසිතා සිටි දෙයක්. නොසිතූ දෙයක්. අපේක්ෂා නොකළ දෙයක්. එක්වරම සිදුවෙන. එක්වරම සිදුවීම. කාලයක් නැහැ. කාලය දෙන්නේ නැහැ. මේ හිමීට වෙලා ටික ටික දැනගන්න ඇරිලා එහෙම වෙන්නේ නෑ. සාමාන්‍ය කෙනෙක් වයසට යන්නේ එහෙමයි. ඕනෑම කෙනෙක් වියපත් වෙනවනේ, විරූපී වෙනවා, මහලු වෙනවා, පැලි වැටෙනවා, කෙස් සුදු වෙනවා, තට්ටි පෑදෙනවා, දත් වැටෙනවා, කුදු වෙනවා, මේ ටික වෙනවා. නමුත් අවුරුදු 60ක් 70ක් 100ක් විතර ලොකු කාල පරාසයක. ඉතින් ඒක කම්පනයක් නෙමෙයි වෙන්නේ. එතන කම්පනයක් ඇති වෙන්නේ නෑනේ කාටවත්. නමුත් අර උදාහරණෙදි මේ එක විනාඩි කීපයක් ඇතුළත ඒ පරිණාමයේ විපරිණාමයේ වුණාම ලොකු කම්පනයක්. මේ කම්පනයයි කාලයයි අතර සම්බන්ධයක් තියෙනවා. කාලයත් සිදුවීම් දෙකක් අතර කාලයේ දිග නම් ලොකු කාලයක් තිබෙනවා නම් කම්පනයක් වෙන්නේ නැහැ. ඒ සිදුවීම් දෙකම කෙටි කාලයක් තුල සිදුවන විට අන්න කම්පණය වෙනවා. කාලේ අඩු වෙන්න කම්පණය වැඩි. එකම මේ තප්පරේ ඊළඟ තප්පරේ වුණොත් එහෙමනම් දරා ගන්න බැරි ලොකු හෘද ආබාධයක් හැදෙන්නත් පුළුවන්, ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. එහෙම කම්පණ ඇති වෙන්නේ ඇති කරන්නේ නැහැ ආධ්‍යාත්මික ගුරුවරුන්. නමුත් අර විදිහේ කම්පන ඇති කරවනවා. එය චේතනාත්මකවම ඇති කරවනවා. දිගටම නලව නලව නම් ඉන්නේ කවුරු හරි අපව, ඒ කෙනා මොනතරම් හොඳ කෙනෙකු වුණත් ආධ්‍යාත්මික මිත්‍රයෙකු නම් වෙන්නේ නැහැ. දිගටම නලවනවා. අපි කැමැති, ඇත්තටම කැමැති. කවුද කැමැති? මේ ඕපපාතික නොවන හැම සත්වයකම කැමැති ඇති. ඕපපාතිකය නැති එහෙම නැහැ. නැතුව ඇති. නමුත් අනිත් හැම කෙනෙකුම කැමැති ඇති කාගේ හරි තුරුලක නැලවෙන්න. මේ මෞතුරුලේ නැලවීමේ ආභාෂය එතනින් ඒ ඇති වුණු ඕනෑම ප්‍රශ්නයකට නලවනවනේ අම්මා. ඉතින් ඒ නැලවීමට ඒ පුරුද්ද එතනින් ජීවිතේ පටන් ගත්තේ. නේ හොඳ මිත්‍රයෙක්, හොඳ යාළුවෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක්, භාර්යාවක් කියලා කියන්නේ එහෙම කෙනෙකුට කියන අදහස. ඒක හොඳයි. හොඳ කියන එක ඇත්ත. හොඳ කියන එක නෙමෙයි ආධ්‍යාත්මික මිත්‍රයෙකු කියන්නේ, ඊට වැඩිය වෙනස්. හැම විටම යා කම්පණයේ ඇති කරන්නේ නැහැ. පිස්සු හැදෙන අපරාධකාරයෙක් බිහි වෙන සිරිනසා ගන්න මට්ටමට ඒ මට්ටමේ ඉන්න කෙනෙක්ව නලවෝන. අනේ ඒ විශිෂ්ට හැකියාවක් දියුණු ආධ්‍යාත්මික ගුරුවරයෙකුට කළ හැකි එක ප්‍රතිහාරයක්. කෙනෙක් උමතු වෙන්න යන කෙනෙක් දිගේ කම්පණයේ අර සබාධම නැලෙව්වේ නැත්තම් දිගටම කම්පණයේ තිබ්බොත් අපි කියවනේ කුමතු වෙනවා, එක්ක සේ විනාශා ගන්නවා, නැතිනම් අපරාධකාරීකු වෙනවා කිය. එතකොට එහෙ මට්ටමේ කෙනෙක්ව ටිකක් තුලනය කරන්නත් පුළුවන්. ඒ ප්‍රතිහාරය. ඒ වගේම ඊට පහල ඉන්න කෙනෙක් ටිකක් ඉහළ කම්පණයේ කම්පන සංඛ්‍යාතයකට ගේන්නත් අවශ්‍යයි. දර්මේ ධම්ම ධම්මග ඒ ධාවන පතේ ධම් පතේ ඒ ට්‍රැක් එක ඒ ධාවන පතේ තියෙන්නේ નિયમિત සංඛ්‍යාතේ. ඒ කම්පණය වෙනවා. ඒක කම්පණය නොවන කිසි දෙයක් නැහැ නේ. ඒ කම්පණයට ගේන්න ඕන. ගෙනාවොත් තමයි දහම් පතේට වැටෙන්නේ. නැත්නම් වෙන පතවල කැරකෙරික ඉන්න පුළුවන්. අපරාධ පතේක කැරකෙන්න පුළුවන්. පිස්සු උමතු පතේක කැරකෙරික ඉන්න පුළුවන්. සීදි රසා ගන්න පතේක. එහෙම කැරකෙරික ඉන්න පුළුවන්. නෑ ඒ වගේ නැත්තුව ඒ වගේම අර හොඳයි හරි අහිංසකයි කාටවත් කරදරයක් නෑ. මොන දිහා බලන්නෙත් නැහැ කියන මට්ටමින් ඉඳත් බෑනේ එහෙම ඉන්න කෙනෙක් හරි අමාරුයි මේ අවබෝධය පැත්තට ගේන්න. එහෙම කෙනෙක්ව ගිහින් කම්පැනිට පාස් කරලා ගන්න ඕනේ. ඉහළ කම්පන සංඛ්‍යාතයකට. උඩ ඉන්න සංඛ්‍යාත අඩු කරලා පහළ සංඛ්‍යාතයකටත් ගේන්න ඕනේ. දැන් මේ තමයි ප්‍රාතිහාර්ය. මේ ලේසි වැඩක් නෙමෙයි. මේක පොතකින් කරන්නත් බෑ. පොත්වලට බෑනේ මේ ප්‍රාතිහාර්ය පාන්නේ. කලාවටත් බෑ. නීතියටත් බෑ. ආගමකටත් බෑ. ඉතින් අන්නේ ප්‍රාතිහාර්ය තමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ පෑවේ. ඉහළම ප්‍රාතිහාර්ය විදියට විස්තර කරන්නේ මේ ප්‍රාතිහාර්ය. ඒ ඉහළම ප්‍රාතිහාර්යක් වෙන්නේ ඇයි කියන කාරණේ පැහැදිලි වෙනවා ඇති. දී ශාස්ත්‍රූ ගෞරවයයි සද්ධාවයි එක පැත්තකින් ඇති කරගන්න ගමන් එතනින් නතර නොවි මේ භාවනාවට අපේ ඥාන දර්ශනීයට මේ අදාළ කරගන්න ඕනේ. ඒ નિયમિત කම්පනී ඒ සංඛ්‍යාතේට කම්පනී මොනම කම්පනියක්වත් නැතුව ඉන්නකොට ඇත්ත හොයන්න යන්නේ නැහැ කවුරුවත්. ඒ ඇයිට ඇත්තක් වැඩක් නැහැ. ඒ වගේම අර ඉහළම කම්පනවල ඉන්නකොටත් ඇත්ත හොයන්න තරම් නිදහස් මනසක් නැහැ. ඒ උමුතු වෙන අපරාධකරුවෙක් බවට පත් වෙන සීනසා ගන්න බෑ. ඉතින් ඒ ඊට වැඩිය පහළ ෆ්‍රීකවෙන්සි එකට එන්න ඕනේ. අර අය ටිකක් උඩ ඉහළ සංඛ්‍යාතයකට ගන්න ඕනේ. ඒ කරන්ට පුළුවන් කෙනාට තමයි ගුරුවරයෙකු කියන්නේ. ගුරුවරයෙකු. ආධ්‍යාත්මික ගුරුවරයෙක් කියන්නේ බඳ කෙනෙකුට. ඉතින් දැන් ඒ එක අපිට අදාළ නැහැ නේද? අපිට අදාළ වෙන කාරණේ තමයි හිතවතුනි මේ හැම කම්පනියක්ම ඇති වෙන්නේ බලාපොරොත්තු කඩවීමක් උඩ. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් බලාපොරොත්තු හදාගත්ත නිසානේ කඩුණේ. හදාගන්න නැතුව හිටියනම් කඩ වෙන්නේ නැහනේ. ඒ ලස්සන උත්තරය. නමුත් එහෙම ප්‍රායෝගික නෑ. ජීවිතය කියන්නේ බලාපොරොත්තු. කෙනෙකු ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු අඩු කරගන්න පුළුවන්. කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ යථාර්ථය නොවේයි. ඒ වගේම හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගන්නත් බෑ. එහෙම කරනවත් ප්‍රශ්නයක් නැහැ. හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනව නම් එතනක් කම්පනයක් නැහැනේ. එහෙම වෙන්නේත් නැහැ. ඒ නිසා ඔය කැඩෙන අවස්ථා කර්මයට බාර දෙන්න එපා. ඥාන දර්ශනයක් ඇති කරගන්න අවශ්‍ය නම් ඒ කර්මයට බාර දෙන්න එපා. මේ කර්මයක් නිසා පෙර මොනවාරි කරුවා කාට හරි කරපු නොහිතා හලි කළ පවක් නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ කියලා ඒකට බෝධි පූජා කර කර වෙන ග්‍රහ පූජා කරමින් පිරිත් කියමින් යන්න එපා. ඥාන දර්ශනයක් අවශ්‍යම. නූල් බැඳ බැඳ යන්තර දාගෙන එහෙම යන්න එපා. එතෙන්දි පුළුවන් නම් කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න. හොයා නොගත්තත් දැන් අපිට තියෙන මේ පසුබිමයි දැනුමයි ඥානයයි හොඳටම ඇති. එහෙම තැනකදී අවදි වෙන්න. අර දහම දැනෙන ඒ දහම ධර්ම චක්‍රයේ කැරකෙන සංඛ්‍යාතයට එන්න. එතන බලන්න දැන් අපේ සංඛ්‍යාතීට වැඩි නම් අඩු කරගන්න. අඩු නම් වැඩි කරගන්න. භාවනාවෙන් කරන්නේ මේ ටික තමයි අපේ සංඛ්‍යාතේ අඩු වැඩි කරගන්න. සිහියෙන් තමයි කරන්නේ. සිහියේ අඩු වැඩි කරගන්න. සිහිය වීර්ය දැන් ඔය ඉන්ද්‍රිය කියන්නේ ඒකනේ. ඒක ආනට ගෙනෑවහම තමයි අන්න දහම පේන්න පටන් ගන්න. දහම. දහම දකින්නවා කියන්නේ දැන් අපි පහුගිය සති දෙකේම කතා කළා ඒ කාරණේ මේ අද දේශනේ නවත්තමු. ගුරුවරයෙකු අපිට අවශ්‍ය වෙන්නේ අපව දකින්න. ගුරුවරයා කියන්නේ කරපතක් කියවන. ඉතින් ඇස් දෙක අරගෙන එහෙම කෙනෙක් දිහා බලන් හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙන් බලන් ඉඳින්න ඇස් දෙකට ඒ රූපේම තමයි පේන්නේ. නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කළේ ඇස් දෙකෙන් බුදුන් දකින්න බෑ. දහම දැක්කොත් බුදුන් දැක්කා තමා. දහම දැක්කොත් බුදුන් දැක්ක තමා. ඒතර දහම දකින්න නම් දහම දකින්නේ කොහොමද? දහම දකින්න අපිට අපව පේන්න. ඒ අපහරානේ දහම දකින්න වෙන්නේ. ඉතින් එතන ඒ ඉතිරි කරලා තියෙන කාරණේ, කියන්නේ අපිට තේරුම් ගන්න තියෙන කාරණේ තමයි කුමක්ද? කෙනෙකු දහම දැක්කොත් බුදුන් දැක්ක වෙනවා. තමන් දැක්කොත් දහම දැක්ක වෙනවා. තමන් දැක්කොත් බුදුන් දැක්කාත් වෙනවා. ඉතින් වෙන්ට එපයිනේ. එතකොට මේ අන්න අර වගේ තැනකදී මේ කම්පණේ වෙන තැනකදී ඒ කම්පණේ දිහා බලන්න. ගුරු රුහයන්නේ යන්න එපා. ඒ වගේ තැනකදී කම්පණේ දිහා බලන්න. කම්පණේ තමයි ගුරුවරයා එතන. ඒ කම්පණය තමයි කැඩපතක් වෙන්නේ අපිට. කැඩපතක් කියලා අපිට අපෝපෙන්නනවා. අපි හදාගත්ත හීන ලෝකේ, හීන ලෝකේ හදාගත්ත කෙනා ඒ ප්‍රාර්ථනා ඒ සියල්ල පෙන්නනවා. ඒක කැඩුණු හැටි පෙන්නනවා. දැන් ඉන්න අපායෙ පෙන්නනවා. මේ තුන් ලෝකෙම පෙන්නනවා. තුන් කාලෙමත් පෙන්නනවා. ඒ කැඩපත අතීතයේ පෙන්නනවා, වර්තමානයේ, අනාගතයේ. ඊළඟට මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, අපාය. ඒ ටිකක් පෙන්න. සහ මෙතනින් අයින් වෙන පැත්තක් පෙන්න. අයින් වීම, ඉවත් වීම. පැහැදිලි ඇති. සරලව එක වාක්‍යයකින් සංග්‍රහ කළොත්, සංක්ෂිප්ත කළොත් කම්පණය ගුරුවරයෙකු කරගන්න. කම්පණය දඬුවන් දෙන ඒ දෙවියෙකු කරගන්න එපා. මාරයෙකු කරගන්න එපා. යමපල්ලෙකු කරගන්න එපා. එය ආධ්‍යාත්මික ගුරුවරයෙකු කරගන්න. ඒ දැක්මත් සමග අපේ සල්ප වේලාවක් නිහඬව මේ පණිවිඩය උරා ගන්න උත්සාහ කරමු. මේ පණිවිඩයේ තිබෙන සත්‍ය අසත්‍යතාව අපේම ජීවන අත්දැකීම් අරහා උරගා බලන්න වෑයම් කරමු. සාකච්ඡාවට කලින් හොඳයි හිතවතුනි. සාකච්ඡාවට යමක් එකතු කරන්න ආන්න කියන්න මේ අවස්ථාව.
අවසරයි සර්. දැන් භාවනා කරන කෙනෙකුට ජීවිතේ කම්පන ඇති වෙන්න පුළුවන්. ඒ භාවනා කරන කෙනා සම්පූර්ණයෙන්ම ධර්මයේ පැත්තට තාම එකතු වෙලා නැහැ. ඔහුට කම්පන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම භාවනා නොකරන කෙනෙකුටත් කම්පනයක් ඇති වෙන්න පුළුවන්. භාවනා නොකරන කෙනෙක් කම්පනයක් ඇති වුණාම කරන්නේ මොකද්ද, නොකරන්නේ මොකද්ද කියලා හරි අසීරු කර කියා ගන්න. නමුත් භාවනා කරන කෙනෙකුට කම්පනයක් ඇති වුණොත් ටිකක් එහෙම හෙල්ලෙනවා. නමුත් ගැලවෙන්න මඟක් තියෙනවා නේ සර්. ඒ වාසිය භාවනා කරුවෙකුට තියෙනවා නේ, භාවනා නොකරන කෙනෙකුට වඩා.
අනිවාර්යයෙන්ම භාවනා කරන කෙනෙකු තමන්ගේ හිතත් සමගනේ ගනුදෙනු කරන්නේ. හිත තමා වැඩිපුර ඇසුරු කරන්නේ. හිතත් සමග තමා ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අම්පන දරා ගන්න පුළුවන් හැකියාව භාවනා කරන කෙනෙකුට සාමාන්‍යයෙන් වැඩි. එමෙන්න අම්පනයකදී සම්පූර්ණයෙන්ම සීකල්පනාව නැති වෙලා මේ අර උමතු වෙන තැනකට යන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතේ නැති කරගන්න එහෙම තැනකට එන්නේ නැහැ. හේතුව මේ හේතු කීපයක් තියෙනවා. එක කාරණයක් තමයි මේ ජීවිතේ වටිනාකම දන්න භාවනා කරන කෙනෙකු ඇත්තටම භාවනා කරනවා නම් භාවනාව තමයි දන්නේ ජීවිතේ මොන තරම් වටිනවද. ඒ වටිනාකම විශ්වයේ කිසිම දෙයකට නැහැ. ජීවිතයකට තරම් වටිනාකම වෙන කිසිම දෙයකට විශ්වයේ නැහැ. ඒ ඇත්ත තේරෙන්නේ භාවනා කරද්දී. මොකද මේ ජීවිතය ඇතුලේ තමයි චතුරාර්ය සත්‍යෙන්නේ කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ උතුම්ම ආර්ය සත්‍ය කියන අදහස. يعني ඉහළම වටිනාම සත්‍ය. ඒ කියන්නේ ජීවිතය. ජීවිතේ වැඩි වටින දෙයක් තියෙන්නේ නැහැ. ඒක චතුරාර්ය සත්‍ය අහිමිවෙලා තියෙනසක්. ඊළඟට අපරාධකාරයෙක්ම කොහොම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන අවස්ථා අඩු වෙලා යනවා. ඒ වගේම මේ සිතිවිලි හිතට එනකොට සිල් නසා ගන්න හෝ අපරාධ කරන්න සිතිවිලි හිතට එන විට ඒ සිතිවිලි ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක මට්ටමට එන විට ඒ භාවනා යෝගියාට ඒ වැටහෙනවා. ඒ කුසිතින්දි මැත්තේ මේ වැටෙනවා නැත්නම් එය කෙරෙන්නේ යනකොට කෙරිමින් පවතින විට වැටෙනවා. ක්‍රියාව සම්පූර්ණ වෙන්න කලින්. ඒ නිසා මේ ලැබූ පය අපසු ගන්න. මේ භාවනාවෙදි තමයි මේ හැකියාව ලැබෙන්නේ. ලැබූ පය ආපහු. අවස්ථාවක් ඉස්සරහට තාය ගමන්ට නෙමෙයි. ආපහු ගැනීම හැකියාව භාවනාවෙදි ලැබෙනවා. එමෙන්ම භාවනාවේදී තාවකාලික බව පිළිබඳ කිසියම් අවබෝධයකට ලැබෙනවනේ. ඒවත් තාවකාලිකයි කියන්නේ සම්පූර්ණ තාවකාලිකයි. මේ මට්ටමට දාලා උදාරා ගන්න බැහැ තමයි නින්ද යන්නේ නැහැ. නමුත් තාවකාලිකයි. මේ පිටින් දවස් කීපයක් ඉඳලා සතිය දෙකක් තිබිලා ඉන්නේ. ඒ තාවකාලික බව පිළිබඳ විශ්වාසයේදී සදාකාලිකයි කියලා හිතන්නේ නැහැ. ඒ අර මට්ටම් වලට යන අයදී සදාකාලිකයි කියලා පේනවා. මෙතන ඒ වාසියක් තියෙනවා තාවකාලිකයි අනිත්‍යයි කියලා භාවනා කිරීමේ ඉතින් මෙතන එක උදව්වද මේ කම්පනියක් ආව. ඒ වගේම භාවනාවේදී මේ අර අපි අද කතා කරපු කාරණේ මෙයා කම්පණය කමටහනක් කරගන්න. කම්පණය කියන කල් බලාගෙන ඉන්නත් පුළුවන් නේ. භාවනා නියෝගය කම්පණය බලාගෙන ඉන්න. ලොකු ඩොක්කක් ප්‍රබාධම් අයින් කර බලාගෙන ඉන්නවා. ඒ තමයි හැරෙන්නේ. මේ කම්පණය හැරෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා එයා එය සුභවාදීව ගන්න. මේ කියූ කාරණයි නොකී තව කාරණයි ගණනාවක් නිසා ඔබතුමා කියූ ඒ දේ හැමම තමා දෙන්නම කම්පණය වෙන්න පුළුවන්. නමුත් භාවනා නියෝගියා තේයින් ලොකු ආධ්‍යාත්මික යෝජනයක් ගන්නත් පුළුවන්. අර තුන්දෙනාගෙන් කෙනෙකු බවට පත් නොවී ඉඳලා ශාසනය කියාය.
ගොඩක් වෙලාවට වැඩිපුරම විදර්ශනා වදන කෙනෙකුට කියන අපහසුතාවක් කියලා මම හිතනවා.
ඔබතුමාට නැවත ඒක කියන්න පුළුවන් ද? ඇහුන්නේ සමා වෙන්න.
විනාඩියක්
ආචාර්යතුමනි, ඒ වගේ අවස්ථාවක
කියන්නේ
ආචාර්යතුමනි, ඔබතුමා සඳහන් කළ ආකාරයට මේ කම්පන කියන එක අනපේක්ෂිතයි. කියන්නේ මොන වෙලාවක ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක විසඳන්න කාල පරාසයක් තීක්ෂණයක් නැහැ. ඒ කියන්නේ ඉබලෙම උත්තරය දෙන්න කියලා නියතයක් නැහැ. ඒකට අපිට ගන්න පුළුවන් මේ වගේ ක්‍රියාපටිපදයක් යොදා ගත්තොත්. ඒ කියන්නේ මේ වගේ වෙලාවට කලබල වෙන්නේ නැතුව. ඒ කියන්නේ සීබුද්ධිය ශුන්‍ය වෙන්නේ නැතුව. සීබුද්ධිය තියාගෙන විමසීමෙන් අවදිවත්ම කල්පනා කරලා එතකොට කාලයක් යන්න පුළුවන්. කළා ඕකට විසඳුමක් අරගෙන මේ ප්‍රශ්නේ මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්. එකට නියමිත කාල පරාසයක් නැහැනේ තීරණයක් ගන්න කියලා. එහෙම ඒකට පිළිතුරක් කරගන්න පුළුවන් ද ආචාර්යතුමනි?
පුළුවනි. ඒ තමයි බුද්ධිමත්ම දේ. එහෙම කම්පැනි එකේ ඉන්න විට තීරණයක් ගන්න හොඳ නැහැ. තීරණ ගන්න. මොකද මේ තීරණ ආවේගශීලී තීරණ වෙන්න පුළුවන්. එමෙන්න දුරදිග නොබලා ගන්න තීරණ වෙන්න පුළුවනි. සුතිමත් නොවන තීරණ වෙන්න පුළුවන්. එම නිසා මේ හොඳම දේ තමයි තීරණ ගැනීම කල් දාන. කල් දැමීම. ඉතින් මේ කල් දැමීම කියන එකේ කාලය සාපේක්ෂ දෙයක්. අපිට අනන්ත කාලයක් ලැබෙන්නේ මොකද තීරණ ගන්න වෙනවා, ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මේ අවුරුදු ගණන් එහාට කල් දාන්න බැහැ. තමට මාස ගන්නුත් බැහැ, පැය ගණනුත් බැරි වෙනවා. නමුත් ඒ කාලේ ප්‍රමාණය නෙමෙයි වැදගත්. කාලය තමන්ට කාලය ගන්න පුළුවන්. ඒ ගත්තාම එතන ඉඩක් ලැබෙනවා. හිතන්න ඉඩක් ලැබෙනවා. දැන් අර කම්පැනි එකේදී හිතන්න බැහැ. ඒ කම්පණයටපත් වුණාම මනසට වෙන්නේ ඒ ඉහළ සංකේතයකට මනස කම්පණය වන විට හිතීමේ හැකියාව අහිමි වෙනවා. හිතන්න බෑ. ඒක ආවේග, ඒ ආවේග ඒ විදිහට ප්‍රකම්පණය වුණාම අදු වෙනම දේ තමයි චින්තන හැකියාව. සිතින හැකියාව අඩු වෙනවා. එතෙන්දි වෙන්නේ එතන බෝම්බයක් වගේ පුපුරණේකම තමයි වෙන්නේ. එතන හිතේ තියෙන්නේ නැහැනේ බෝම්බ පිපිරෙන. ඉතින් මේ කුංචි හරි කාලයක් ගන්න පුළුවන් නම් හිතන්න පුළුවන්. එතනන්න ඔබතුමා කියපු කාරණා හිතන්න පුළුවන්. නිවිහනේ මේ හිතන්න පුළුවන්. මොකද මේ උනේ මොනවද මේ මාය අතින් කෙනෙක් වෙන්නේ යන්නේ? මෙහිම දේවල් වෙනාය අතින් වුණාද? ඒක විපාක මොනවද? මෙයා හිතන්න පුළුවන්. ඒක පැත්තක්. සිතීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සිතිවිලි ඒවා වැඩ කරන හැටි දැනගන්න ලැබෙනවා. ඊළඟට ඇඟදෙන හැකියාවන් ඒ වගේ කම්පනයක් ආවහම කායික පැත්තෙන් ඇති වෙන වේග හඳුනාගන්න පුළුවන්. ඒක මේවා ඒ කාලය ඇතුළේ අපිට කරගන්න පුළුවන් දේවල්. මේ දේවල් දිහා කෙනෙකු බලන්න පටන් ගත්තොත් අන්න එතන අර සිහි බුද්ධිය පහළ වෙනවා. සිහි බුද්ධිය ඇති වෙනවා. මේ සිහි බුද්ධිය කිසියම් මට්ටමකට හරි ඇති කරගත්තොත් එතන ගැළවීමක් තියෙනවා. මොකද එයා අපිව බලා ගන්නවා. එයා නැත්තම් තමයි අපිට ওই නීති බලාවයි ආගමී ඔක්කොම ඕන වෙන්නේ සිහි බුද්ධිය නැති තැනට. සිහි බුද්ධිය කිසියම් හිතක පහළ වුණොත් ඒකක්වත් නෑ. ඒක තින්වත් කරන්න බැරි ඒ ප්‍රාතිහාරයේ සිහි බුද්ධියට පුළුවන් කරගන්න. ඉතින් මේ අර කම්පනයක් ඉබේට නවතිනවා කාලේ අපි දන්නේ නෑ. මොකක්ද දන්නේ? ඒක නියතයක් අපි දන්නේ නෑ. නියතේ කීයද එක. එහෙම කියන්න බෑ. හැබැයි මෙතන භාවනාවේදී අපිට සිහියෙන් කාලයේ කිසියම් කාලයක් ගන්න පුළුවන් තීරණ වලට හදිස්සි වෙන්නේ නැතුව ශනික තීරණ ගන්න නැතුව ඒක තප්පරයක්ද විනාඩියක්ද වැදගත් නැහැ. කාලේ ගොඩක් හරිගත්තොත් එතනදී අන්නේ ගන්න කාලේ ඇතුලේ සීබුද්ධිය එන්නේ දොරක් කැරේ. කාලේ ගත්තේ නැත්නම් කාලේ දුන්නේ නැත්නම් සීබුද්ධියට එන්න බැහැ. කාලේ අවශ්‍ය කාලේ කවුළුව හරහා තමයි සීබුද්ධිය ප්‍රවිෂ්ට වෙන්නේ මේ කම්පැනි. සීබුද්ධිය ආවට පස්සේ අපිට ප්‍රශ්නයක් නෑ. අර කලින් කියවනේ අර මේ සමාජයේ ආදරය කරන සියලු දෙනාම මේ දුන්නුවාගේ කම්පන අපිට සම්පූර්ණ දෙන්නේ නැතුව ඒ අය බලා ගන්නවා කියලා. මේ සිහිබුද්ධි ඒ වැඩේ කරන්නේ නැහැ. එයා ඊට වැඩිය වෙනස් කාර්යයක් කරන්නේ නැළවීම නෙවෙයි සිහිබුද්ධිය කරන්නේ. මේ වලකට ආයි වැටෙන්නේ යන්නේ මේ වැටීම වස්තුවේ තමයි. වැටුණාට පස්සේ එන කම්පණය දරා ගන්න තමයි හැමෝම උදව් කරන්නේ. ඒ සිහිබුද්ධිය නැවත ඉබඳු කම්පණයකට පත් නොවී ඉන්න නම් මොකද කරන්න ඕනේ කියන ඒ పూర్ව ඒ පෙර වැළැක්වීම සඳහා ගත යුතු දේ අපිට දෙන්නල දෙනවා මොනවද කරගන්න.
ඒ කියන්නේ ආචාර්යතුමනි සිහිබුද්ධියට විරුද්ධ වීම ඉදහැරීමට හැම වෙලෙම ක්‍රියා කරන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරලා සිහිබුද්ධියට ඇතුල් වෙන්න සමංගේ ජීවිතේ
මොනේ. ඔව් ඉතින් මේ සිහිබුද්ධිය එන්න කලින් තමයි පැනික් වෙන්නේ. පැනික් වෙනවා කියන්නේ ඒක කම්පැනිටපත් වෙන්නේ සිහිබුද්ධිය ඇති වෙන්න කලින්. හැබැයි මේ එහෙම කම්පණය වුණත් අර ඔබතුමා කිව්වාගේ එක තප්පරයක් හරි අපිට නවතින්න පුළුවන් නම් ඒ කම්පණය දෙමිනුත් අපිට පුළුවන් නම් තීරණ ගැනීම නම් කීම දෙයක් පිළිබඳව තීරණයක් එක හුස්මක් ගන්න පුළුවන් නම්
මන් දන්නේ නැහැ අම්මේ
කෙවන ඔයා බලන්නේ බැගින් කාන
හරි ඉන්න පුළුවන් නම් සංසුන්ව අනේ වෙලාවේ ඒ හුස්මක් හොඳටම ඇති සිහිබුද්ධිය ඇති වෙනවා. මේ සිහිබුද්ධිය ආවට පස්සේ අනිත් වැඩ ටික ලේසියි කරගන්න.
අවසරයි ගුරුතුමනි, ඔබතුමාට ඇහෙ නැති කියලා හිතනවා.
ඇහෙනවා ඇහෙනවා.
දැන් ගුරුතුමනි මම අහන්න ඇසුවේ ප්‍රශ්නේ මට දකින්න විදිහට විපස්සනා භාවනා වඩන ඇයිද වැඩිපුරම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අෂ්ටලෝක ධර්ම හැමුවේ එමෙතන සිදුවීම් හැමුවේ කම්පන තත්ත්වයේ දැනීමේ හැකියාව අඩු වෙලාවයි කියලා. මොකද ඒක කම්පනයක් කියලා ගණන් ගන්න නැති බවක්. ඉතින් ඒක අපේ ආධ්‍යාත්මික ගමන වර්ධනය කර ගැනීමට බාධාවක් වෙයි.
මෙහිමයි දැන් ඔය සමත භාවනාවටත් ඔය කාරණේ වෙන්න පුළුවන්. සමතේදී අර මේ සමත භාවනාවේදී වෙන්නේ අර කිව්වා වගේ මේ අර නිබුලමක් වගේ හිතක් ඇති වෙන්න පුළුවන් සමතේදී. ඕනෙ එකට ඔරොත්තු දෙනවා. උපේක්ෂාව කියන්නේ ඒද? ඉතින් ඒ බඳු උපේක්ෂා සහගත මනසක් ආවම එයා ගණන් ගන්නෙම නෑ. එයා දන්නේ නෑ. එන්න දෙයක් වුණාද කියලා එයා වලක වැටෙනද කියලා දන්නේ නෑ. ගැස්සුනාද දන්නේ නෑ. ඒ සමතේ ඒ සමතේන් ඉන්න විට ඒ හැකියාව ලැබෙනවා. ඉතින් ඒක සමත භාවනාවට වෙනවා විපස්සනාවට වැඩිය. විපස්සනාවේදී වෙන්නේ මේක ධර්මතාවයක් කියන මේ කම්පණයේ බීම ධර්මතාවයක් අවිචිත බව ධර්මතාවයක් අපිටන දේ වෙන්නේ නැති එක ධර්මතාවයක් නොහිතන දේ සිදුවීම ධර්මතාවක් දැන් මේ විදිහටනේ විපස්සනාව අපි කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කී විදිහට බැලුවත් හේතුඵල විදිහට බැලුවත් පටිච්ච සම්පාදයේ විදිහට බැලුවත් න්‍යාම ධර්ම විදිහට බැලුවත් සාමාන්‍යයෙන් මූලිකවම ලැබෙන දැක්ම තමයි මේ ඔය කියු කාරණේ මේවා විනිශ්චිතයි හිතන විදිහට යමක් වෙන්නේ නැහැ නොහිතන වෙනවා ඊළඟ මොහොතේ මොනව වෙයිද දන්නේ නැහැ විවෘත වෙන්න ඕනේ. ඉතින් මේ අපි මනස සකස් කරනවා මනස සූදානම් කරනවා අනපේක්ෂිත දෙයකට මුණගෙ. ඒකත් ඒ අනපේක්ෂිත වෙන්නේ නැහැ. එහෙම සූදානම් වෙන්න වෙන්නේ සූදානම් වල ප්‍රමාණයට ඒ අපේක්ෂිත සිදුවීම. අනපේක්ෂිත වෙන්නේ නැහැ ඊට පස්සේ. 100%ක්ම නොවේ. කිසියම් ප්‍රතිශතයකට කම්පනයක් එනවා විපස්සනාවේදී. නමුත් සාමාන්‍යයෙන් ඒ ගතිය අඩු වෙලා යනවා. ඉතින් ඔබතුමා අහන්නේ ය දිගටම මේ විමුක්ති මාර්ගේ යන්න බාධාවක් වෙනවද? බාධාවක් කරගන්න පුළුවන්. කොහොමද මේ දැන් මගේ හිත අකම්පිත මනසක් කියන නිගමනයේ කෙනෙකුව අනිත්‍යය දිහා බලනවා මේ කලබල වෙනවා පේනවා අඬනවා පේනවා දඟලනවා පේනවා. හැබැයි දැන් අප දිහා බලුවාම එහෙම අපට පේන්නේ නැත්නම් අපව හිතෙන්න පුළුවන් ආ දැන් අපේ හිත අකම්පිතයි අකම්පිත මනසක් තියෙන්නේ. එහෙම හිතුව එහෙම නිගමනයකට ආවොත් නම් ගමන නැහැ. ගමන ඉවරයි. ඒ නිසා බලන්න ඕනේ මේ එක සිද්ධියක් දෙකකින් නෙවෙයි. විශේෂයෙන් අපි ඔය භාවනා නොකරන භාවනා වැඩසටහන් ඇතුළෙදී නැතිව සාමාන්‍ය වෙලාවේ ආරෙදී නතරෙදී කලබලයකදී තමා බලන්න ඕනේ අප ඉන්නේ කොතනද අපිට මොනතරම් මට්ටමට ආම්බනේ දැනෙනවද කොහොමද හැසිරෙන්නේ. ඉතින් එහෙම එක සිද්ධියක් දෙකකින් බෑ. මේක නැවත නැවත බලන්න ඕනේ විශේෂයෙන්ම සාමාන්‍ය අවස්ථාවල භාවනා මධ්‍යස්ථානවල ආරණ්‍යවල භාවනා වැඩසටහන්වල පරියන්තයක සක්මණේදී එහෙම පරිසරයකක් නෙමෙයි. ඉතින් අර ගුරුවරු ගැන කිව්ව එකයි සමහර ගුරුවරුන් එහෙම ශිෂ්‍යයන්ව හිතපු ගමන් අනපේක්ෂිත අත්දැකීම් සිදුවීම් වෙන තැන්වලට යනවා. සමහරට තම බලහනක සතු ඉන්න ඔය ශ්‍රාවක දින අජාන්චා ස්වාමීන් වහන්සේ එනකොට කමඨහනක් දීලා මේ යවුව තැනකදී ආරණ්‍ය කැලේ නිදක ගැට්ටක් උඩ වාඩි වෙලා ඉන්න කියලා කියනවා. එතන ඉඳගෙන ওই භාවනාව කරන්න ඉඳ ගන්න තහනම් ආන්සි වෙන්න තහනම් සක්මන් කරන්න තහනම්. ඒකේ දැන් පොඩ්ඩේ හැම යාම නිදට වැටෙනවා. මිලාගෙන හිටියොත් ඉඳ ගියොත් නිදට වැටෙන්නේ. ඊළඟට කොටි ඉන්නවා ඒක. කොටි ඉන්නවා. ඒකට මොන විදියට දැන් මොන විදිය අවදිමත් හිතක් තියාගෙන ඉන්න වෙනවද? එහෙන හැම සද්දයකටම නැලෙන්න බෑ. යා මැරෙන්නට කමන්නේ කියලා ඉන්න බෑ. දැන් මැරෙන්න නෙමෙයි මේකි විමුක්තිය ලබන්නේ. ඒක දන්න අර අම්මැලි හිත ඇවිල්ලා ආ මැරෙන්නට කමන්නේ කියලා හිතෙන්න පුළුවන්. මොළු ඉදිරිය වැටලා මැරෙන්නත් කමක් නෑ, පොටි අකාල මැරෙන්නත් කමක් නෑ කියලා එහෙම ඉන්න බෑ. ඒක පරාජිත මනසක්. එහෙම නෙමෙයි මෙතන පොටි අගිනුස් දෙවිලා නිදටත් වැටෙන්නේ නැතුව නිදා ගන්නෙත් නැතුව අර භාවනා වඩන්නත් ඕනේ දුන්න කමට. ඉතින් එහෙම නිර්මාණයක් කරනවා සමහර ආධ්‍යාත්මික ගුරුන් ඒ යෝගීන් බඳු නිර්මාණයේ කළ කම්පනවල කුසීම කම්පනවලට අල්ලු කරලා ගන්න. එහෙම ඒවත් අපිට වරින් වර නම් අවශ්‍ය වෙනවා. එතකොට මේ අප ඉන්නේ කොතනද සහ තව මොනවා ඉතිරි වෙලා තියෙන්නේ කරගන්න කියන කාර්යයේ හඳුනා ගන්න.
බොහොමකින් මම ඒකෙදි ඉස්සල් උස්මත් කන්නේ ඇදී වැඩිපුරම කම්පනය කම්පිතයි කියන එකක් නෙවෙයි ගුරුතුමනි. මේ කම්පනය තීව්‍රතාවය අඩු වෙනදා අර කම්පනයෙන් වෙන ලබා ගන්න තියෙන වාසිය නැති වෙනවා කියන එකයි. බොහොම පින් ඔබතුමායි පැහැදිලි කිරීම හොඳට වැටහුණා.
ආචාර්ය කුටි පසුගිය දේශනේ සඳහන් කළ ආකාරයට ගුරුවරයා නැතිනම් කැඩපතක් වෙනවා කියන නිරාශනය ප්‍රායෝගිකව යොදා ගන්න නම් වඩාත් උචිත ඇක්ෂන් ප්ලෑන් එක කියන්නේ ක්‍රියාපටිපාටියක් අපිට නීවරණ කන්ට්‍රෝල් කරලා හදාගන්න පුළුවන් නේද? යමකින්කට සමන්ට ප්‍රයෝරිටිම නීවරණය තේරුම් අරන් එය පාලනය කිරීමෙන් අපිට ඥාන දර්ශනට එන්න පුළුවන් මාර්ගයක් තියෙනවාද?
අනිවාර්යයෙන්ම ඔය ඥාන දර්ශනේ ඇති වෙන්නේ සුසුකම් දෙකක් ඕනේ කියවනේ. සුසුකම තමයි සමාධිය. මේ සමාධිය නම් අත්‍යවශ්‍යයි. ඉතින් සමාධියක් ඇති වෙන්න නම් නීවරණ හඳුනාගෙන ඒ නීවරණ වලින් ඒ වැස්ම අයින් කරගන්නවා. ඒ අත්‍යවශ්‍යයි නෑ. ඒක තිබුණට කමක් නෑ. නීවරණ දීපට කමක් නෑ. සමාධියක් ඕනේ. ඒ මොනවත් නැතුව මේ පාරට අකුණු කරනවා වගේ මේ අවබෝධය ලැබේ. එහෙම උදාහරණ තියෙනවා කියලා එහෙම අපිට එහෙම උදාහරණ ඇති කෙනෙකුට මේ නම් වැනිකක් පයේ වදින්න පුළුවන්. දැන් යනකොට කලබල කියලා හිතන නිකන් පයේ වදිනකොට බලනකොට එක මැනිකක්. එහෙම වෙන අවස්ථාවක් ඇති. නමුත් මේ මැනික හොයල කෙනෙක් එහෙම මේ පොළවේ තියෙන ගල් වලට පයින් ගගා ගියාට මැනික හම්බ වෙන්නේ නැහැ නේ. අර එහෙම එක්කෙනෙකුට ලැබුණා කියලා. මැනික අවශ්‍ය නම් එයාට සිද්ධ වෙනවා ඒ ශාස්ත්‍රීය තාක්ෂණය අනුව දෝනාවක් මේ යටට හාරගෙන හාරගෙන යන්න. ලක්කාරන් වෙනවා මැනිකෝන් නම් කරන්න වෙනවා. අර ඒක උදාහරණයක් අරගෙන එහෙම මේ පොළොව උඩ තියෙන හැම ගල් කැටයකටම පයින් ගගා ගියා කියලා ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ක්‍රමවේදී අත්‍යවශ්‍යම පියවරක් තමයි නිවරණ හඳුනාගන්නේ. ඇයි ඒවා නිවරණ වෙන්නේ කියලා. මේ පොතේ තියෙන නිසා නෙවෙයි මේව පොතේ නිවරණ කියලා හඳුනාගෙන ඒවයින් පිටත් යොත් කරගන්න. හිත විවෘත වීම තමයි නිවරණ ප්‍රහීන වෙනවා කියන්නේ. නිවරණ වලින් කරන්නේ හිත වහලා දාන එක. වහලා දාලා තියෙන හිතකට ඥාන දර්ශනය නෙමෙයි මොනම දර්ශනයක්. මිත්‍යා දෘෂ්ටිය විතරයි ඇති වෙන්නේ. දෘෂ්ටිය කියන්නේ දර්ශනයක් නෙවෙයි. දෘෂ්ටියකට දර්ශනයක් දෙන්න බෑ. දෘෂ්ටියකට පුළුවන් තමන්ගේම අදහසට රවට්ටන්න. වශීකර මොහොනේ කරා. ඉතින් නිවර්ණ වලින් යුක්ත. නිවර්ණේ විරුද්ධව හිතකට තමයි පුළුවන් වෙන්නේ දකින්න. එතකොට එයා නීවරණ ඒ වෙලාවේ ඉස්මතු වෙලා තියෙන නීවරණේ මක්ද ඒ පොතේ පිළිවෙලෙ නෙමෙයි නීවරණ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ඒත් එතන මතුවලා තියෙන නිවරණේ කුමක්ද ඒ හඳුනාගෙන ඇයි ඒ නිවරණයක් වෙන්නේ කියන එක දැක්කලා එය ඉවත් කරගන්න වෙනවා. ඉතින් එහෙම ඉවත් කරාම තමයි පිරිසිදු හිතක් ඇති වෙන්නේ, පිරිසිදු මනෝවිඥානයක් පහළ වෙන්නේ. පිරිසිදු මනෝවිඥානය තමයි මේ ඇලපතකින් ඇත්ත දකින්න පුළුවන්.
බොහොම පිං ආචාර්යතුමා.
හොඳයි කල්‍යාණ මිත්‍රවරුනි, අපි ඉතින් සාකච්ඡා කරන්න දේවල් තිබුණත් මෙතනින් අවසන් කරමු. ඉතනවා මේ මූලික සැලැස්ම අනුව විනාඩි 20 කතාවයි, විනාඩි 20 සාකච්ඡාවයි, භාවනාවයි. ඉතින් මේ විදිහට නම් වෙන එකක් නැහැ. මේ නිසා වෙනම ආකෘතියක් හදාගන්න වෙනවා. මේ පැයකින් මේ වැඩසටහන ඉවර කරන්න දේශනාව වෙනුවට වෙන භාවනාවකින් හෝ සාකච්ඡාවකින් පටන් ගත්තොත් මේට වඩා හිතනවා මේ කාලයේ කලබනාකරණය කර ගැනීම පහසු වෙයි කියා ඒ ගැනත් අපි හිතමු. ඉතින් ආදරණීය හිතවතුනි, අද සදහම් සැඳෑවේ මේ ආධ්‍යාත්මික සාකච්ඡාව, ආධ්‍යාත්මික ගවේෂණය කිසියම් දුරකට අපව මේ මගේ ගෙනියන්න ඇති, ගෙනියන්න උදව් වෙයි. ඒ ගැන නැවත ආවර්ජනය කරමු. ඒ ආවර්ජනය කරන්න මේ අර ලැබෙන සංක්ෂිප්ත ඒ දේශනයේ පිළිබඳ ලැබෙන සංක්ෂිප්ත වාර්තාව බොහොම උදව් වෙනවා. ඇත්තටම සංක්ෂිප්ත නෑ, මුළු එකම ලියලා තමයි වන්නේ කල්‍යාණ. ඒ නැවත කියවන්න ලැබෙන විට දැන් තවස් කීපයක් ලැබෙන්නේ කල්‍යාණම ජීවිතකල් මේ ආවර්ජනයත් එක්ක බලන්න. කම්පණය රන්දොරටුවක් වගේම අනිත් අයගේ හිත්වල ඇති වෙන කම්පන වලට සංවේදී වෙන්න. ඒ මොකද ඒ කම්පණයෙන් ගියාම කොහට කලු කරයිද දන්නේ නැහැ. මොකද කරයිද සීනසා ගන්න දැනක් පිළිගනියයිද අපරාධකාරයෙක් වී කරයිද දන්නේ නැහැ. ඒ නිසා අනිත් අයගේ අප ළඟින් ඉන්න ඇසුරු කරන අය දිහා කිසියම් සංවේදීතාවයකින් ඉඳක් මේ භාවනාව උදව්. හොඳයි, ඒ හෝම්වර්ක් එකත් එක්ක අපි අද වැඩසටහනින් සමුගනිමු. විශේෂයෙන් මතක් කරන්න කාරණයක් තියෙනවා, මේ කිතේම මෙහෙට හොඳටම වැහිනවා. අද තමයි යන්තම් හරි පායලා තියෙන්නේ. මේ 24 වැස්ස උළඟත් එක්ක මේ අපි පටන් වැටිලා. ඉතින් ඒ කාරණය අවධාරණය කළේ මේ සියලු දේ අතර මේ ශාලාව ඇතුළේ ඉඳගෙන මේ නිබඳු මේ අන්තර්ජාල වැඩසටහන කරන්න ලැබීම ඇත්තටම මට නම් හරීම සුඛෝපභෝගී අත්දැකීමක්. මොකද එහෙම නැත්නම් හැමදැනම වැස්සේ කුඩයක් පිටපිටින් අරගෙන අනිත් පැත්තෙන් මේ පොතක් ගන්න වෙනවා. මේ සුදුසු තැනක් සම්බන්ධතාවය තියෙන තැනක් වාගෙන ඒ දුෂ්කර ක්‍රියාව ඉවර කරගන්න උදව් වුණ හැමදෙනාටම හැමදෙනාගෙනම ඌම කෘතඥතාවයක් ඉතේ තියෙන්නේ. ඒ දුකින් මාව නිදහස් කිරීම ගැන ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මෙන්න මේ වැඩසටහන සංවිධානය කරන ඒ සම්බන්ධීකරණය කරන ડોક્ટર සුජාන්ති වෛද්‍ය සුජාන්ති මෙනෙවි ඇතුළු ඉලම්බ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සිළුම මහත්ම මහත්මියට අනුමෝදනා කරමින් ඉතුමුතුනි අපි සමුගනිමු. සෑම දිනකටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසීමක් නෙවෙයි.